ආයිබුවන් දරුවනි, සුබ දවසක් වේවා. අද දිනය තුල 11 ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා විෂයේ ඔබට වැදගත් වන පාඩමක් ගෙනීමට සූදානම් වන්නේ. එසේනම් දරුවනි, ඔබ ඒ සඳහා ඔබේ පෙළ පොත, පෑම් පන්සල්, සටහන් පොත් ඔබ ළඟ තබා ගන්න. මාත් සමග ඔබ මෙම පාඩමට සම්බන්ධ වෙමින් මෙම පාඩමේ ඔබට තියෙන ගැටලු निराකරණය කරගන්නට අවශ්‍ය කරන ඒ අත්‍යල සපයා ගන්න. එසේනම් දරුවනි, අද දවසේ අපි බලාපොරොත්තු වෙන කාරණේ තමයි, ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට භූගෝල විද්‍යා ප්‍රශ්නපත්‍රයේ අනිවාර්යම ප්‍රශ්නයක් විදිහට භූලක්ෂණ සිතියම් සම්බන්ධව ලකුණු 10ක ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. එතකොට මේ භූලක්ෂණ සිතියම් පිළිබඳව තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබට 11 ශ්‍රේණියේ විශේෂයෙන්ම අන්තිම පාඩම 9 වෙනි පාඩමට අදාළ භූලක්ෂණ සිතියම් 150,000 භූලක්ෂණ සිතියම් පිළිබඳව තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ භූලක්ෂණ සිතියම් පිළිබඳව කතා කරනකොට ඔබ දැනටමත් දුවේ පුතේ දන්නවා 10 ශ්‍රේණියේදී ඔබ මේ භූලක්ෂණ සිතියම් පිළිබඳව මූලික අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඔබට මතක ඇති භූලක්ෂණ සිතියම් 10 ශ්‍රේණියේදී විශේෂයෙන්ම ඔබ ඉගෙනගෙන තියෙනවා මේ සිතියම් කොටසේ අටතේ භූලක්ෂණ සිතියම් පිළිබඳව. නැවතත් මම ඒ කොටස මතක් කරොන්, සිතියම් කියන පාඩම තුල සිතියම් වර්ගීකරණයක් ඔබ ඉගෙන ගත්තා. ඒ තමයි තේමා සිතියම්, ඒ වගේම තමයි භූලක්ෂණ සිතියම් කියලා. එතකොට ඒ තේමා සිතියම් කිව්වේ නිශ්චිත තේමාවක් පාදක කරගෙන නිර්මාණය කරපු සිතියම් වලට. තේමා සිතියම් කිව්වේ නිශ්චිත තේමාවක්, එක තේමාවක්, එක සංරචකයක් මූලික කරගෙන නිර්මාණය කරපු සිතියම් තමයි තේමා සිතියම් කියලා කිව්වේ. ඔබට දැන් මතක ඇති ඒවා දැන් උදාහරණ විදියට අපි දුන්නොත්, අපිට ශ්‍රී ලංකාවේ භූෂමතා සිතියම, ශ්‍රී ලංකාවේ රබර් වගා සිතියම, මෙන්න මේ විදියට අපිට තේමා සිතියම් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි මතක නේද භූලක්ෂණ සිතියම් කතා කරා. දැන් භූලක්ෂණ සිතියම් කියපුවාම අපි ඉස්සලා දැනගන්න ඕනි මොකක්ද මේ භූලක්ෂණ සිතියමක් කියලා කියන්නේ. එතකොට මේ භූලක්ෂණ සිතියමක් කියලා කියන්නේ භූමියේ දක්නට ලැබෙන විවිධ භූලක්ෂණ නිරූපණය කරන සිතියම් තමයි අපි භූලක්ෂණ සිතියම් කියලා තියෙන්නේ. එතකොට මේ භූලක්ෂණ සිතියම් වල භෞතික ලක්ෂණ වගේම සංස්කෘතික ලක්ෂණ දක්නට ලැබෙන. එතකොට අපි මේ භූලක්ෂණ සිතියම්, එනම් භූලක්ෂණ සිතියමක් කියන්නේ භූමියේ විවිධ ලක්ෂණ, ඒ කියන්නේ සංස්කෘතික ලක්ෂණ, ඒ වගේම තමයි භෞතික ලක්ෂණ. ඒවා නිරූපණය කරන සිතියම් භූලක්ෂණ සිතියම් කියලා අපි හඳුන්වනවා. ඒ භූලක්ෂණ සිතියම් වල අන්තර්ගත වෙන තොරතුරු අපි මූලික වශයෙන් කාණ්ඩ දෙකකට බෙදෙනවා. පර්යන්ත ලක්ෂණයි සිතියමේ මුහුණත ලක්ෂණයි කියලා. එහෙනම් අපි කතා කරන මේ පරිමාණය 150,000 භූලක්ෂණ සිතියම් වල එහෙනම් අන්තර්ගත වෙන තොරතුරු කාණ්ඩ දෙකකට අපි බෙදෙනවා. ඒ තමයි පර්යන්ත තොරතුරුත්, ඒ වගේම තමයි මුහුණත තොරතුරු කියන ඒ තොරතුරු වර්ග කරනවා. ඔබ පර්යන්ත ලක්ෂණ දන්නවා, මතක් කරගන්න. දැන් පරයන්ත ලක්ෂණ කියපුවාම සිතියන් රාමුවට පිටතින් දක්නට ලැබෙන ලක්ෂණ පරයන්ත ලක්ෂණ විදියට අපිට පෙන්වන්න පුළුවන් වෙනවා. දැන් උදාහරණ ගත්තොත් පරිමාණය, දිශාව, මාතෘකාව මේවා අපිට පරයන්තේ සිතියමට පිටතින් බූලක්ෂණ සිතියමක පිටතින් දක්නට ලැබෙන තොරතුරු විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඔබ 10 වසරේදී ඔබ ඉගෙනගෙන තියෙනවා සිතියමක පරයන්ත ලක්ෂණ. ඒවා ඔබ දැනට ඔබට මූලික දැනුමක් ඒ සම්බන්ධව තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ මුහුණත තොරතුරු දන්නවා. සිතියමක මුහුණත. ඒ කියන්නේ මුහුණත කියලා කියන්නේ සිතියමක ඇතුළත තියෙන තොරතුරු. රාමුවෙන් ඇතුළත තියෙන තොරතුරු තමයි මුහුණත තොරතුරු කියන්නේ. අනේ මුහුණත තොරතුරු තමයි අර අපි කලින් සඳහන් කර විදිහට කාණ්ඩ දෙකකට බෙදෙනවා. භෞතික තොරතුරු නැත්නම් භෞතික ලක්ෂණ, අනිත් එක තමයි සංස්කෘතික ලක්ෂණ. එතකොට මානව භූදර්ශනීයට අයත් සියලු ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ කියනවා. උදාහරණ ගත්තොත් මාර්ග, ජනාවාස ඒවා සංස්කෘතික ලක්ෂණ. භෞතික ලක්ෂණ අපි ගත්තොත් විශේෂයෙන්ම භූෂමතාව, ජලවහන ලක්ෂණ, වෙරළබඩ ලක්ෂණ, ස්වභාවික උක්ෂණතා ආදී ස්වභාවික පරිසරයට අයත් ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කළා තියෙන සියලු ලක්ෂණ වලට තමයි භෞතික ලක්ෂණ කියලා කියන්නේ. එසේනම් දුවේ පුතේ, අද අපි මේ භූලක්ෂණ සිතියම් පිළිබඳව ඔබට තවදුරටත් මේ පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගන්නට තමයි මේ අවස්ථාවේ අපි මේ පාඩම ඔබට ගෙන එන්නේ. එහෙමනම් මම අර කලින් සඳහන් කරපු විදිහට ඔබේ පෙළ පොතේ ශ්‍රී ලංකා 150,000 භූලක්ෂණ සිතියම කියන පාඩම ඔබ ඒ පාඩමට සූදානම් වන්න. එතකොට මේකෙදි අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්න පුළුවන්, අපි මුලින්ම බලමු මේ භූලක්ෂණ සිතියම. දැන් මම ඉස්සලා සඳහන් කරපු විදිහට භූමියේ දක්නට ලැබෙන භෞතික ලක්ෂණ, සංස්කෘතික ලක්ෂණ මේ සියල්ල නිරූපණය කරනවා නම් 150,000 කියන පරිමාණය තුල ඒකට අපි භූලක්ෂණ සිතියමක් කියනවා. ඒක 150,000 කියන එක අපි අර්ථ දක්වනකොට ඒ කියන්නේ සිතියමේ ස්ථාන දෙකක් අතර දුර සෙන්ටිමීටර එකක් කියලා ගත්තොත් නැත්නම් සිතියමේ සෙන්ටිමීටර එකකින් සැබෑ භූමිය තුළ සෙන්ටිමීටර 50,000ක් නිරූපණය කරන බව තමයි ඕකෙන් කියවෙන්නේ. නැත්නම් අපි කියනවා සෙන්ටිමීටර 50,000ක් කියලා කියන්නේ භූමිය නම් කිලෝමීටර භාගයක්. එක සෙන්ටිමීටරයකින් භූමියේ කිලෝමීටර භාගයක් නිරූපණය කරනවා. ඒක තමයි අපි 1:50,000 භූලක්ෂණ සිතියම් යන්නේ. මොකද මේ සිතියන් නිර්මාණය අපි දන්නවා 1980න් පස්සේ තමයි ශ්‍රී ලංකා මිනුදෝ දෙපාර්තමේන්තුව මේ සිතියන් නිර්මාණය කරේ. ඒතකොට ලංකාවම ආවරණය කරන්න මේ භූලක්ෂණ සිතියන් 92ක් නිර්මාණය කළා තියෙනවා. ඔබේ ඒ 92ම දැක්වෙන සිතියම ඔබේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ තියෙනවා 92. ඒතකොට ඒ විදිහට තමයි මේ 92 භූලක්ෂණ සිතියන් තමයි එතකොට අපි මේ කතා කරන්න යන්නේ. එයින් ඒ භූලක්ෂණ සිතියන්. ඒවට තමයි අපි එතකොට භූලක්ෂණ සිතියන් කියලා කියන්නේ. එතකොට මේ භූලක්ෂණ සිතියන් වල ඔබට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ දරුවනේ මේ භූලක්ෂණ සිතියන් වල තියෙන තොරතුරු. මොනවද මේ සිතියන් වල තියෙන තොරතුරු? එතකොට අපි ඉස්සල්ලාම අවධානය යොමු කරන්නේ මේ සිතියන් වල තියෙන විශේෂයෙන්ම 150,000 භූලක්ෂණ සිතියන් වල තියෙන භෞතික ලක්ෂණ පිළිබඳව තමයි පළමුවෙන්ම අපි අවධානය යොමු කරන්නේ. භෞතික ලක්ෂණ. එතකොට මේ භෞතික ලක්ෂණ කියන්නේ මොනවද? එහෙනම් මුහුණතේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකයි භෞතික හා සංස්කෘතික ලක්ෂණ. එතකොට අපි ඒකෙන් භෞතික ලක්ෂණ කියන්නේ දුවේ පුතේ මේ භූතලය තුළ ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන සියලු ලක්ෂණ තමයි අපි භෞතික ලක්ෂණ කියලා කියන්නේ. දැන් ඔබෙන් ඇහුවොත් භෞතික ලක්ෂණයක් කියන්නේ කුමක්ද කියලා. එනම් මේ භූතලයේ මේ භූමියේ මතුපිට ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන නේද ස්වභාවික නිර්මාණය වෙලා තියෙන ලක්ෂණ භෞතික ලක්ෂණ. මම ඔබ කලිනුත් ඔබට පැහැදිලි කරා හොඳට මේවා අපේ අවධානයට යොමු කරන්න. මොකද විභාගවලදී ඔය පසුගිය ප්‍රශ්න පත්‍රවලදී අපිට නිරීක්ෂණය කරන්න ලැබෙනවා මේ වගේ ප්‍රශ්න නිතරම ඇවිල්ලා තියෙන නිසා. එතකොට මේ බූලක්ෂණ සිටියමක එහෙනම් මේ භෞතික ලක්ෂණ කියන එක ඔබට පැහැදිලි වෙනවා. ඒ භෞතික ලක්ෂණ අපි නැවත අපේ අධ්‍යයනයේ පහසුව සඳහා කාණ්ඩ 4කට බෙදනවා. ඔන්න බලන්න භෞතික ලක්ෂණ කාණ්ඩ 4කට බෙදනවා. මොනවද දරුවනේ මේ කාණ්ඩ 4? ඔන්න ඔබට දැන් බලන්න පුළුවන් භෞතික ලක්ෂණ කාණ්ඩ 4. එහෙනම් දුවේ පුතේ බලන්නකෝ මේ කාණ්ඩ 4 මොනවද කියලා. ඔබට දැන් මේ පළපොත තියෙන නිසා මේ පරිශීලනය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපි මේ කතා කරන්න යන්නේ එහෙනම් මේ 150000 බූලක්ෂණ සිටියන් වල භෞතික ලක්ෂණ. එතකොට එහෙනම් මේ භෞතික ලක්ෂණ ප්‍රධාන වශයෙන් කොටස් 4කට අපි බෙදා දක්වනවා. එකක් තමයි භූෂමතා ලක්ෂණ, අනිත් එක තමයි ජලවහන ලක්ෂණ, අනිත් එක තමයි වෙරළබඩ ලක්ෂණ, අනිත් එක තමයි දරුවනේ ස්වභාවික වෘක්ෂලතා ලක්ෂණ. ඔබ එහෙමනම් මේ පාඩමේදී භෞතික ලක්ෂණ යටතේ ඒ භෞතික ලක්ෂණ සිටියමක බූලක්ෂණ සිටියමක භෞතික ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. බූලක්ෂණ සිටියමක භෞතික ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒයින් එතකොට ඒවා අපි ප්‍රධාන කාණ්ඩ 4කට දක්වනවා. භූෂමතා ලක්ෂණ, ජලවහන ලක්ෂණ, වෙරළ ලක්ෂණ සහ ස්වභාවික වෘක්ෂලතා ලක්ෂණ. එසේනම් ඔබට පැහැදිලි වෙනවා ඇති මේකෙදි විශේෂයෙන්ම ඒ කාණ්ඩ වෙන වෙනම ඒ භෞතික ලක්ෂණ වෙන වෙනම අපිට ඉගෙන ගන්න තියෙනවා. විශාල ලක්ෂණ ප්‍රමාණයක් මේක තුල අන්තර්ගත වෙනවා. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම භූෂමතා ලක්ෂණ කියන්නේ මොනවද කියලා. භූ විෂමතා ලක්ෂණ. දරුවනේ බලන්න දැන් මේ භූ විෂමතා ලක්ෂණ කියපුවාම භූමියේ විෂමතාවයේ නිරූපණය කරන ලක්ෂණ. දැන් ඔබ ජීවත් වෙන වටපිටාව තියා පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න, මතකයට නගා ගන්න. මේ භූමියේ එකම හැඩයක් නෑ ළමයි. විවිධ හැඩ තියෙනවා. එක තැනක කඳු තියෙයි, තව තැනක බෑවුම් තියෙයි, තව තැනක තැනිතලා භූමි තියෙයි. ඔබට මේවා ස්වභාවික පරිසරයේ නිරීක්ෂණය කරන්න ලැබෙනවා. එහෙනම් මේ පෘථිවි පෘෂ්ඨයේ මේ විවිධ හැඩයට තමයි අපි කියන්නේ මේ භූ විෂමතා ලක්ෂණ කියලා. එහෙනම් මේ භූමියේ දක්නට ලැබෙන මෙන්න මේ විදිහේ විෂම වූ ලක්ෂණවලට අපි කියනවා මොනා කියලාද? භූ විෂමතා ලක්ෂණ කියලා කියනවා. එතකොට එහෙමනම් ඒ භූ විෂමතා ලක්ෂණ තමයි අපි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. භූෂමතා ලක්ෂණ. ඒ වගේ භූෂමතා ලක්ෂණ ගොඩාක් තියෙනවා කතා කරන්න. මොකද විභාගයේදී අනිවාර්යයෙන්ම මේ ලක්ෂණ කීපයක් ඔබට එනවාමයි. ඒ නිසා ඒ පිළිබඳව ඔබ හොඳ අධ්‍යයනයක් කරන්න ඕනි. හොඳ අවබෝධයකින් මේ සඳහා සම්බන්ධ වෙලා මේ පාඩමට ඔබට දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනම. ඒක නිසා ඔබ මේ අද අපි කතා කරන භූෂමතා ලක්ෂණ හොඳින් පරිශීලනය කරන්න, මේවා හොඳින් අධ්‍යයනය කරන්න. එහෙනම් අපි බලමු ඔබට මොනවද මේ භූෂමතා ලක්ෂණ යටතේ කතා කරන්න තියෙන්නේ කියලා. නැත්තම් ඉගෙන ගන්න තියෙන්නේ. තනිතලාව, රැලි බීම්, උස් බීම්, නිම්නය, නෙරුව, ওই විදිහට ළමයි භූෂමතා ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා තියෙන්නේ කොහෙද? භූ ලක්ෂණ සිටියන් වල. මේවා මේ භූ ලක්ෂණ සිටියන් වල මේවා නිරූපණය කරනවා. එතකොට අපි මේ එක එක ලක්ෂණ පිළිබඳව පැහැදිලිව දැනගෙන සිටීම වැදගත් වෙනවා. ඔබ දැනගන්න ඕනේ අපි පළවෙනියම කතා කරන්න යන්නේ දුවේ පුතේ මේ භූෂමතා ලක්ෂණ සම්බන්ධව. එහෙනම් මේ භූෂමතා ලක්ෂණ අපි භූ ලක්ෂණ සිටියන් වල නිරූපණය කරන්නේ සමෝච්ච රේඛා මඟින්. ආන්. දැන් ඔබ එහෙනම් මේ භූෂමතා ලක්ෂණ නිරූපණය කරන්නේ මොනාගෙන්ද? සමෝච්ච රේඛා මඟින්. දැන් ඔබ දැනගන්න ඕනි සමෝච්ච රේඛාවක් කියන්නේ මොකද්ද කියලා. අපි සමෝච්ච රේඛාවක් කියලා අදහස් කරන්නේ සමෝච්ච රේඛා. සමාන උස් ස්ථාන යාකරමින් අඳිනු ලබන රේඛා සමෝච්ච රේඛා. නැත්තම් භූමියේ සමාන උස වටිනාකම් සහිත ස්ථාන. සමාන උස වටිනාකම් සහිත ස්ථාන යාකරමින් අඳිනු ලබන රේඛා අපි කියනවා මොනා කියලාද? සමෝච්ච රේඛා කියලා කියන. එහෙමනම් මේ සමෝච්ච රේඛා පිළිබඳව කතා කරනකොට ඔබ ඔබ ළඟ තියෙන ඒ පෙළපොතේ තියෙන භූ විෂමතාවයේ පෙන්වනව නැත්නම් භූ ලක්ෂණ සිටීමක භූ විෂමතාවයේ පෙන්වන සිටියන් තියෙනවා. නැත්නම් ඒ භූ ලක්ෂණ සිටියන් වල ඒ දුඹුරු පාට රේඛා මගින් තමයි මේ සමෝච්ච රේඛා පෙන්වන්නේ. ඒතර මේ සමෝච්ච රේඛා වලින් පෙන්වන්නේ මොකද්ද? භූ විෂමතාවයේ සම්බන්ධ. එහෙමනම් ඒ වගේ භූෂමතාවයේ පෙන්වන සමෝච්ච රේඛාවලට අගයන් ලබා දීලා තියෙනවා දරුවෝ. මේවා සැබෑ භූමියේ තියෙන ඒවා නෙවෙයි, අපි ඒවා මනං කල්පිත රේඛා විදිහට සලකන්නේ. එතකොට මේවට දීලා තියෙන වටිනාකම් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සමෝච්ච රේඛා විහිදීම අනුව මීටර් හෝ අඩි 20න් 20ට යනවා. නැත්නම් 20 40 60 80 ඔය ආදි වශයෙන් යනවා. නැත්තම් අපි ඒවා මීටර් වලින් මීටර් 100 200 300 අන්නර කියන මීටර් වටිනාකම් යටතේ නිරූපණය කරනවා. දැන් ඔබට පේනවා දැන් ඔය මීටර 20 කියන සමෝච්ච රේඛා මීටර 20 කියන සමෝච්ච රේඛා අපි ලා දුඹුරු වර්ණයෙන් තමයි නිරූපණය කරන්නේ. ලා දුඹුරු වර්ණයෙන් තමයි නිරූපණය කරන්නේ. දරුවනේ ඔබ ඔබේ පෙළපොතේ තියෙනවා ඔය අභ්‍යාස අංක 1 පිටු අංක ගත්තොත් 144. බලන්න මේ භූ ලක්ෂණ සිටීමක් තියෙනවා. මේ භූ ලක්ෂණ සිටීමේ තියෙන සමෝච්ච රේඛා නිරීක්ෂණය කරන්න. ඔබ ළඟ තියෙන පිටු අංක 144 ඒ සිටියන් අභ්‍යාසයේ පළවෙනිම අභ්‍යාසයේ තියෙනවා භූ ලක්ෂණ සිටීම. අන්න ඒකේ තියෙන සමෝච්ච රේඛා නිරීක්ෂණය කරන්න අපි අර කියන තද දුඹුරු වර්ණයෙන් යුත් සමෝච්ච රේඛා තියෙනවා. ඒ වගේම තමයි ලා දුඹුරු වර්ණයෙන් යුත් සමෝච්ච රේඛා තියෙනවා. එතකොට මේ සමෝච්ච රේඛා වර්ග දෙකක් තියෙනවා. ඒතකොට ලා දුඹුරු වර්ණයෙන් පෙන්නන සමෝච්ච රේඛා මීටර 20 පරතරයට තමයි මේ සමෝච්ච රේඛා නිරූපණය කරන්නේ. මීටර 20 පරතරයට. එතකොට අද තද දුඹුරු වර්ණයෙන් යන ඒවා මීටර 100 පරතරයට තමයි නිරූපණය කරලා තියෙන්නේ. එහෙනම් ඔබට ඒ සිටියම අධ්‍යයනය කරනකොට පේනවා ඇති මීටර ඒ වගේ 100 පරතරයට ඇඳපු සමෝච්ච රේඛා තියෙනවා. ඒ මීටර 100 පරතරයට ඇඳපු සමෝච්ච රේඛා අතර තියෙනවා මීටර 20 සමෝච්ච රේඛා. එහෙමනම් මෙන්න මේ විදිහට අපිට පෙන්වන්නට පුළුවන් වෙනවා මේ භූ ලක්ෂණ සිටියන් වල භූ විෂමතාවය අපි පෙන්වන්නේ සමෝච්ච රේඛා වලින් කියන එක. ඔබට එතකොට දැන් පැහැදිලි වෙනවා සමෝච්ච රේඛාවක් කියලා කියන්නේ මේක මේ භූ ලක්ෂණ සිටියන් වල දුඹුරු පාට නැත්නම් දුඹුරු පාට වර්ණයෙන් නිරූපණය කරන රේඛා. ඒවා එතකොට මීටර 20 වෙන්න පුළුවන් මීටර 100 වෙන්න පුළුවන්. එතකොට මීටර 100 වලා දුඹුරු වර්ණයෙන් මීටර 100 වා 20 වලා දුඹුරු වර්ණයෙන් මීටර 100 වා තද දුඹුරු වර්ණයෙන් නිරූපණය කරනවා. එතන මෙන්න මේ විදිහට අපි මේ නිරූපණයේ රේඛා පදනම් කරගෙන තමයි මේ භූෂමතා ලක්ෂණ අපි දක්වන්නේ. එහෙමනම් මේ භූෂමතා ලක්ෂණ යටතේ ඔබට හඳුනා ගන්න ලැබෙනවා මෙන්න මේ කියන භූෂමතා ලක්ෂණය. ඒ තමයි තනිතලාව කියන එක. අපි කියනවා ඒකට තනිතලාව කියන එක. නැත්තම් තනිතලා භූමිය කියන එක. තරුණී ඔබ ළඟ තියෙන පෙළපොතේ බලන්න 9-1 රූපය. 9-1 කියන රූපේ බලන්න. ඒකේ ළමයි තනිතලා භූමියක් නිරූපණය කරලා තියෙනවා. දැන් ඔබ ඒක හොඳට නිරීක්ෂණය කරන්න. දැන් ඔබට පැහැදිලි වෙනව නේද ඔය තනිතලා භූමිය කියපුවාම අපි තනිතලා බිමක් කියන්නේ මොකකටද? විශාල නේද? තනි බිමක්. නැත්නම් අපි ඒකට කියනවා අර සමෝච්ච රේඛා විහිදීමක් නොමැති ස්ථානවල නිරූපණය වන්නේ තනිතලා භූමි ප්‍රදේශ. එතකොට මේ තනිතලා භූමි ප්‍රදේශයේ ඔබට දැන් මේකේ 9-1 රූපයේ සඳහන් කරලා තියෙනවා. බලන්න ඒක තනිතලා බිම. තනිතලා බිම තියෙනවා. එතකොට එතන පැහැදිලිව පේන දේ තමයි සමෝච්ච රේඛා විහිදීමක් අපිට නිරූපණය වන්නේ නැහැ. එහෙනම් එතන අපිට මේ සමෝච්ච රේඛා විහිදීම අඩුතැනක් නම් එතන අපිට හඳුනගන්න ලැබෙන්නේ මොකද්ද තැනිතලා භූමියක් කියන එක. හරි. ඒ වගේම තමයි ළමයි දැන් මේ තැනිතලා භූමිය ඔබට නිරීක්ෂණය කරන්න ලැබෙනවා ඔය මේ 222 කියන ස්ථානීය උසක්. කළු තිතකින් පෙන්නනවා බලන්න 222 කියන අගය. අන්නේ කළුපාත තිතකින් අපි පෙන්වන්නේ යම් ස්ථානයක උස නිශ්චිත උස. ඒකට තමයි අපි ස්ථානීය උස කියලා කියන්නේ. ඒකට අපි කියනවා ස්ථානීය උස කියලා කියනවා. දැන් ඔබට එහෙමනම් මේ ස්ථානීය උස මේකෙදි හඳුනා ගන්න ලැබෙනවා. එතකොට 222 කියන අර කළුපාට තිතකින් පෙන්වලා තියෙන්නේ ස්ථානීය උස. ඔකට දරුවනේ තවත් නමක් කියනවා තැන් උස කියලා. ඔබ එහෙනම් ඕවා සටහන් කර ගැනීම වැදගත් වෙනවා. තැන් උස කියන්නේ ස්ථානීය උස කියන්නේ 2/1. එතකොට අපිට ඔය තැනිතලා භූමි ප්‍රදේශවල තැන් තැන්වල එවැනි කුඩා ප්‍රමාණයේ උස් තැන් තියෙන්න පුළුවන්. ඒතරන්නේ ඒ වගේ නිශ්චිත අගයන් ඒ වගේ උස නිශ්චිතව නිරූපණය කරනවා අපි. ඒකට අපි එතකොට කියන්නේ ස්ථානීය උස කියලා. එහෙමනම් අපිට මේ ස්ථානීය උස මේ මේ තැනිතලා බිම්වල එනම් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඔබ එහෙමනම් 9-1 ඒ තැනිතලා භූමියේ තුල ස්ථානීය උසේ වටිනාකම දක්වන්න. එතකොට ඒ ස්ථානීය උසේ වටිනාකම ඉන්නේ මොකද්ද? 222. දැන් මේ පාඩමට සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට මේක මගෙත් එක්කම ඔබට මේ අභ්‍යාසයේ යෙදෙන්නට පුළුවන් වෙනවා. ඔබ ඒක ඒ අභ්‍යාසයේ යෙදෙන්න දරුවනේ. එතකොට මේවා පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබි. එතකොට එහෙනම් තැනිතලා භූමියක් තුල ඒ වගේ කුඩා උස් බිමක් තියෙන්න පුළුවන්. ඒක කළු පාට තිතකින් අපි පෙන්නනවා අදාළ වටිනාකම් සහිතව. එහෙනම් ඒක තමයි අපි ස්ථානීය උස කියලා අපි සඳහන් කරන්නේ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති එහෙනම් ඔබට ලැබෙන බූලක්ෂණ සිටියමක අර තැනිතලා බිමක් ඔබට හඳුනා ගන්නට පුළුවන් වෙයිද? එහෙනම් සමෝචරේක විහිදීමක් අඩුනම් සමෝචරේක නැතිනම් එවැනි තැනක අපි තැනිතලා බිමක් හඳුනා ගන්න. එතකොට එතන ඒ තැනිතලා බිම් වල අර කළු පාට තිතකින් නිශ්චිත වටිනාකමක් දක්වනෝ නම් ඒක අපි කියනවා මොකක් කියලාද? ස්ථානීය උස කියලා කියනවා. එතකොට මෙන්න මේ විදියට අපිට පෙන්වන්න පුළුවන් තැනිතලා භූමියක්. එහෙනම් ඔබ දැන් ඉගෙන ගත්තා මේ තැනිතලා භූමියක් කොහොමද බූලක්ෂණ සිටියමකින් හඳුනා ගන්න කියන එක පිළිබඳව. එහෙනම් දරුවනි අපි තවත් භූ විෂමතා ලක්ෂණයකට කතා කරන්න යමු. එහෙනම් ඔබ නැවත 9-2 මම ඔබේ පෙළ පොත විශේෂයෙන්ම පරිශීලනය කරමින් ඔබ මේ පාඩමට සවන් දෙන්න. එතකොට 9-2 කියන රූපය බලන්න. ඒ 9-2 කියන රූපය ඔබ හොඳට නිරීක්ෂණය කරාන ඒකේ තියෙන භූෂමතාවේ මොකද්ද කියන. එතන ඒක තුල තියෙන භූෂමතා ලක්ෂණය තමයි රැලි බිම කියන එක. දැන් ඔබට පැහැදිලි වෙනවා මේ රැලි බිම රළු භූමිය කියන එක ළමයි. රළු බුම රැලි බිමක් රැලි බිම රළු භූෂමතාවයක් තියෙන තරක් ළමයි. එතන මේකේ බලන්න ඔය රැලි බිම කියන එක අපි කොහොමද හඳුනා ගන්නේ? දැන් ඔබ තැනිතලා භූමිය හඳුනා ගත්තනේ. ඒ තැනිතලා බිම් වල අඩු වටිනාකම් සහිත සමෝච්ච රේඛා කීපයක් විහිදෙනවා. නැත්තම් තනිතරා ප්‍රදේශයක අර අපි ඔය හඳුනා ගන්න ලැබෙන කුඩා ප්‍රමාණයේ උස් බිම් වලට තමයි රැලි බිමක් කියලා කියන්නේ. එහෙනම් තනිතරා බිම් වල සමෝච්ච රේඛා එකක් හෝ දෙකක් වෘත්තාකාර හැඩයකට හෝ අක්‍රමවත් හැඩයකට විහිදිලා තියෙනවා නම් ඒකට අපි කියනවා මොකක් කියලාද? රැලි බිමක්. එනන් තනිතලා භූමිවල තනින් තන පිහිටා තියෙන මද උස් භූමිවලට තමයි අපි තනිතලා භූමියක් කියලා කියන්නේ. එහෙනම් ඔබට තනිතලා භූමි තනිතලා නෙවෙයි රැලි බිමක් කියලා කියන්නේ. තනිතලාවක් කියලා කියන්නේ අර සමෝච්ච රේඛා නොමැති. එහෙනම් රැලි බිමක් කියලා කියන්නේ අර තනින් තන මද උස් බිම්වලට තමයි රැලි බිමක් කියලා කියන්නේ. හරි. එහෙමනම් දරුවනි අපි ඊළඟට කතා කරන්න යන්නේ දැන් ඔබට හොඳට නිරීක්ෂණය කරන්න ලැබෙනවා මේ රැලිබිම මම කිව්වා 9-2 මේ රූපයේ බලන්න කියලා. ඒකේ පේනවා ඒ වගේ තනින් තන අක්‍රමවත්ව විහිදී ගිය වෘත්තාකාර හැඩයින් යුතු සමෝච්චර එකක්. ඒව රැලිබිම් විදිහට අපි හඳුනගන්න. එහෙනම් ඊළඟට යන්නකො ඔබ 9-3 රූපයට ළමයි. 9-3. එතකොට ඔන්න 9-3 රූපයේ සඳහන් වෙන ලක්ෂණ මොනවද? එතකොට මේක තුල ළමයි උස්බිම. දැන් ඒක බලන්න ඒ සිතියම් කොටස නිරීක්ෂණය කරාම ඔබට පැහැදිලි වෙනවා. ඒකේ සමෝච්ච රේඛා ගොඩාක් තිනවා. හරිම අපැහැදිලි. ඇයි විශාල සමෝච්ච රේඛා බිම මේ භූමිය තුල තියෙනවා. විශාල සමෝච්ච රේඛා ප්‍රමාණයක් මේ සිතියමේ සිතියංගත ප්‍රදේශයේ භූමිය තුල නිරූපණය වෙනවා. එතකොට එහෙමනම් මෙන්න මේ විදියට විශාල සමෝච්ච රේඛා ප්‍රමාණයක් විහිදෙනවා නම් ඒක තමයි අපි උස්බිම් කියලා කියන්නේ. දැන් ඔබ දන්නා මේ මධ්‍යම කඳුකරයේ ආශ්‍රිතව බූලක්ෂණ සිටියා නිරීක්ෂණය කරනකොට එහෙනම් අපිට නිරතුරුවම හඳුනා ගන්න ලැබෙන්නේ අන්න ඔය වගේ සමෝච්ච රේඛා ගොඩාක් විහිදිච්ච ස්ථානය. කියන්නේ එතනදී අපිට ඔය උස්බිම් කියන ලක්ෂණ දැන් හපුතලේ බූලක්ෂණ සිටීම ගන්න බලන්න. ඒතර ඒක බැලුවමත් ඒ වගේ සමෝච්ච රේඛා ඔය වගේ එක ළඟ ගොඩාක් විහිදිලා තියෙනවා. ඒතර ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද මේක උස්බිමක් නිරූපණය කරන බූලක්ෂණ සිටියමක් කියන එක. එතකොට මේ භූමියේ ඒවනේ රළු ස්වභාවයක් උස්බිම් තියෙනකොට විවිධ භූෂමතා ලක්ෂණ පෙන්නනවා. විවිධ භූෂමතා ලක්ෂණ. එතකොට මේ භූෂමතා ලක්ෂණ තමයි උස්බිම් වල තියෙන විශේෂයම නිම්න ලක්ෂණයේ කියන එක. දැන් ඔබ දන්නවා නිම්නයක් කියන එක දරුවනේ. දැන් ඔබ දන්නවා ඔය ගංගාවක් හැම ගලා බසින්නේ මේ නිම්නයක් ඔස්සේ. එතකොට නිම්නයක් අපි බූලක්ෂණ සිටියමක කොහොමද පෙන්නන්නේ? ඒස් බූලක්ෂණ සිටියන් වල නිම්න නිරූපණය කිරීමේදී අර උස් භූමිය දෙසට ළමයි උස් භූමිය දෙසට සමෝච්ච රේඛා වක්‍ර වෙනවනම් ඒක තමයි අපි නිම්නයක් කියලා කියන්නේ. ඔබ හොඳට බලන්න නිරීක්ෂණය කරන්න මේ නිම්නයක සමෝච්ච රේඛා වල විහිදීම කියන එක. දැන් ඔබ ගාව තියෙනවා පෙළ පොතේ විශේෂයෙන්ම මේ කියන නිම්නය කියන එක. දැන් පැහැදිලි වෙනවා ඒ කියන කුඩා ප්‍රමාණයේ අතු ගංගාවලුත් තියෙනවා. එහෙනම් උස් භූමියේ දෙසට සමෝච්ච රේඛා වක්‍ර වෙනවා නම් ඒවා වක්‍ර වීම තුල එවැනි තැන්වල අපිට එහෙනම් නිම්න හඳුනා ගන්න. ඒ කියන්නේ නිම්නයක් තුල තමයි බොහෝ විට නිම්නයක් තුල තමයි දිය පහරවල් ගමන් කරන්නේ. ඔය ගංගා, අතු ගංගා ඒවා නිම්න ඔස්සේ තමයි ගමන් කරන්නේ. මෙන්න මේ කියන නිම්නය කියන එක ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. දැන් ඒක නැවතත් හොඳට බලන්න ඔබ ළඟ තියෙන පින්තූරය හරි එතකොට 9-3 කියන පින්තූරයේ පෙන්වන්න පුළුවන් මේ නිම්නය කියන ලක්ෂණය. ඒ වගේම තමයි නිම්නයත් එක්කම තව තියෙන භූෂමතා ලක්ෂණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් නෙරුවක් කියන එක. නෙරු ලක්ෂණය. දැන් මේවා අපි මේ කඳුකරේ ඉන්න ඔබ හා අපි මේවා පැහැදිලිව අපි එනිදරා දකින දේවල්. දැන් නිම්නයක් කියන එක ඔබ දැකලා තියෙනවා නෑ කියන්න බෑ. ඔබට ඒක විශේෂයෙන්ම නිතරම මේ කඳුකර ප්‍රදේශයක වාසය කරනෝ නම් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. නෙරුවක් කියන එක. දැන් මේ නෙරුවක් කියන එක අපි කොහොමද හඳුනගන්නේ? දැන් ඔය සමෝච්ච රේඛාවල විහිදීමෙන් තමයි විහිදලා තියෙන නැත්තම් පිහිටීම අනුව තමයි අපි මේ නෙරු නිම්න ලක්ෂණ කියන ඒවා හඳුනාගන්නේ දරුවනි. එහෙමනම් මේකෙදී අපිට මේ නෙරුවක් කියන එක බලන්න. දැන් ඔබේ පෙළ පොතේ තියෙන 9-3 රූපේ ගත්තොත් මේ නෙරුව කියන එක. එතකොට අර සමෝච්ච රේඛාවන් වක්‍ර වෙන්නේ කොහෙටද? පහත් භූමි ප්‍රදේශයකට. එන අපිට පෙන්වන්න පුළුවන් සමෝච්ච රේඛා පහත් භූමි ප්‍රදේශයට වක්‍ර වෙනවා නම් ඒක තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඔය නෙරුවක් කියන ලක්ෂණය. නෙරුව කියන ලක්ෂණය. එන අපිට ඒ නෙරු ලක්ෂණය විශේෂයෙන්ම හඳුනා ගන්නට ලැබෙනවා. සමෝච්ච රේඛා හිනා පහත් භූමියේ දෙසට නෙරා ගොස් ඇති ආකාරයක් නිරූපණය කරන්නට හැකියාව ලැබෙනවා. මෙන්න මේවා තමයි මේ තුල අපිට දක්න. එහෙනම් දැන් අපිට පැහැදිලි වෙනවා නිම්නයේ වගේම නෙරුව කියන එක. එහෙනම් ඔබලා ඔබට දරුවනේ ලැබෙන බූලක්ෂණ සිටියන් වල ඔබ බලන්න මේ නිම්න නෙරු ලක්ෂණ ලකුණු කරන්න. දැන් ඔබ ළඟ තියෙනවා සිටියන් අභ්‍යාසය. තලපොතේ තියෙනවා සිටියන් අභ්‍යාස රාසිය, ඒ වගේ දීලා තියෙනවා බූලක්ෂණ සිටියා. ඒ වගේ ඔබ ගෙදර ඉඳන් මේවා ඔබට කිය ලකුණු කරන්න පුළුවන් සිතියම තුල. නිම්න තියෙන තැන්, නිරුත් තියෙන තැන් ඔබ ඒවා අද්දිනේ යෙදෙන්න. ඒතර ඔබට පැහැදිලි වෙයි නිම්නය හා නිරුව කියන කාරණේ. ඒ භූෂමතා ලක්ෂණ දෙක. ඒක අපි ගොඩාක් එතකොට මේකෙදි විශේෂයෙන්ම අර දිය පහරවල් ගලා බැසීම ඒ නිම්නාසිතව සිදුවන බව පැහැදිලි වෙනවා. හරි. ඒ වගේම තමයි මේකෙදි විශේෂයෙන්ම ගත්තොත් තව අපිට හඳුනා ගන්න ලැබෙනවා අර කඳු වැටියක් කියන එක. කඳු වැටි, හෙල් වැටි කියන ඒවා. දැන් එතකොට අපි මේ කඳු වැටිය හා හෙල් වැටි අතර වෙනස හඳුනා ගන්න එක. දැන් ඉස්සෙල්ලා අපි බලමු ඔය මේ කඳු වැටියක් කියන එක නම. ඔය කඳු මුදුන් රාශියක් නැත්නම් කඳු මුදුන් කීපයක් සහිතව විහිදෙන ස්ථානයක් තමයි අපි කඳු වැටියක් කියලා කියන්නේ. එහෙනම් කඳු වැටියක් කියලා කියන්නේ දැන් අපි මේ මධ්‍යම කඳු කරේ දැන් අපි බැලුවොත් එහෙම තියෙනවා කඳු මුදුන් එකිනෙකට සම්බන්ධ වෙලා විහිදිච්ච ඒවා කඳු වැටි. දැන් උදාහරණයක් ගත්තොත් නමුණු කුල කඳු වැටිය කඳු 9ක් එකිනෙකට සම්බන්ධ වෙලානේ විහිදිලා තියෙන්නේ. ඒකනේ නමුණු කුල කඳු වැටිය කියලා කියන්නේ. ඒතර මේ මධ්‍යම කඳු කරේ තියෙන්නේ කඳු වැටි ළම. කඳු වැටි. ඒතර කඳු මුදුන් කීපයක් අපිට රාශියක් හඳුනා ගන්න ලැබෙනවා. ඒතර බූලක්ෂණ සිටියමක එහෙනම් ඔබ දැන් බලන්න ඔබට පුළුවන් මේ කඳු වැටි හොයන්න. ඒතර තනි කන්දක් නෙවෙයි කඳු රාශියක් එකිනෙකට ඒකාබද්ධ වෙලා තමයි මේ කඳු වැටි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකත් විශේෂයෙන්ම එහෙනම් අපි කඳු වැටි හඳුනාගන්නේ මේ මධ්‍යම කඳු කරයේ ආශ්‍රිතව. ඒ වගේම දරුවනේ තව අපි ගත්තොත් මේ හෙල් වැටි කියන ඒවා. දැන් හෙල් වැටියක් කොහොමද අපි හඳුනාගන්නේ? දැන් මේ හෙල් වැටි කියන ලක්ෂණය හෙල් වැටියක් කියලා කියන්නේ විශේෂයෙන්ම අපි අර හඳුනාගන්න ලැබෙනවා අර මේ අර උසින් අඩු එක දිගට විහිදී තියෙන උස්බිම් ප්‍රදේශ විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේවා තනිතලා ප්‍රදේශවල තමයි මේවා අපිට ගොඩාක් විට හඳුනා ගන්න. ඒ කියන්නේ තනිතලා භූමි ප්‍රදේශවල උසින් අඩු විවිධ වටිනාකම් සහිත සමෝච්ච රේඛා වලින් විහිදී ගිය උස්බිම් තියෙනවා. ඒතර ඒවට අපි හෙල් වැටි කියලා කියනවා. නැවතත් බලන්න තනිතලා ප්‍රදේශාසිතව තියෙනව නේද උසින් අඩු එක දිගට විහිදීලා තියෙන උස්බිම් කීපයකට තමයි අපි හෙල් වැටියක් කියන්නේ. දැන් හෙල් වැටි ගැන කතා කරනකොට අපිට ඔය විශේෂයෙන්ම රක්වාන කඳු වැටි ආශ්‍රිතව. එ නැත්නම් රක්වාන ආශ්‍රිතව හෙල් වැටි අපිට හඳුනා ගන්න බුලුතොට හෙල් වැටි. ඒ වගේ අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේවා ගොඩාක් විට මධ්‍යම කඳු කරයෙන් පිටත ප්‍රදේශාසිතව ඒ කියන්නේ තනිතලා අඩතනි කලාපාසිතව බොහෝ විට අපිට හෙල් වැටි ලක්ෂණය හඳුනා ගන්නට ලැබෙනවා. ඒ නිසා අපිට මෙතනදී ඔබට මේ හෙල් වැටි කියන ඒවා එනම් බූ ලක්ෂණ සිටියන් වල ඒ තනිතලා බිම් පාසිතව අපිට අර මධ්‍යම කඳු කරේ තියෙන මේ කඳු තරම් උසින් උස නැති ඉහළ වටිනාකම් නොමැති සමෝච්ච රේඛා සහිත ඒ අඩු වටිනාකම් සහිත සමෝච්ච රේඛා සහිත ස්ථාන ආසිතව අපිට මේ හෙල් වැටි ලක්ෂණය හඳුනා ගන්නට ලැබෙනවා දරුවනි. ඒවත් විශේෂයෙන්ම ඔබ දැනගෙන ඉන්නට ඕනි වෙනවා. ඒ වගේම තමයි ඔය හෙල් ඒ වගේම තමයි මේ අපි අර කතා කරානේ කඳු වැටි කියන ඒවා. ඒ කඳු වැටි වල කඳු මුදුන් තියෙනවා. දැන් ඔබ බලන්න ඔබ ළඟ තියෙන ඔය 9-5 කඳු මුදුනක් පෙන්නනවානේ. කඳු මුදුනකම උසම තැන තමයි අර ත්‍රිකෝණයකින් පෙන්නලා තියෙන්නේ. ඒකට අපි කියනවා මොකක් කියලාද? ත්‍රිකෝණමිතික ස්ථානයක් කියලා. ඔබ බලන්න ත්‍රිකෝණයකින් පෙන්නන එතන වටිනාකම තියෙනවා. බලන්න ඔය ඒකේ වටිනාකම් නිරූපණය කරලා තියෙනවා. ඒක තමයි ත්‍රිකෝණමිතික ස්ථානේ. ත්‍රිකෝණමිතික ස්ථානේ. ඒතර ඒක ඔබට නිරීක්ෂණය කරන්න ලැබෙනවා ඔය කඳු මුදුන. ඒතර මේ කන්දේ උස හොයා ගන්න පුළුවන් මොකෙන්ද? ත්‍රිකෝණමිතික ස්ථානයකින්. ත්‍රිකෝණමිතික ස්ථානයක් අපි සලකුණු කරන්නේ අර කන්දක මුදුනේ ත්‍රිකෝණයක හැඩයෙන් තමයි මේක නිරූපණය කරන්නේ. එවනම් මෙන්න මේ කියන කාරණය විශේෂයෙන්ම අපිට දක්වන්නට පුළුවන් වෙනවා නැත්නම් නිරූපණය කරන්නට පුළුවන් වෙනවා. ඒක තමයි මූලිකව පෙන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. එහෙනම් ඔන්න ත්‍රිකෝණමිතික ස්ථානය. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ කඳු වැටියක්, කඳු මුදුනක්, හෙල් වැටියක්. මේවා එතකොට අපිට මේ බූලක්ෂණ සිතියන් ආශ්‍රිතව පැහැදිලිව හඳුනා ගන්න ලැබෙනවා. මොකද මේවා භූවිෂමතා ලක්ෂණ යටතේ බූලක්ෂණ සිතියන් වල තියෙන සුවිශේෂී වෙච්ච භූෂමතා ලක්ෂණ විදිහට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අර හුදකලා කඳු කියලා જાතියක් තියෙනවා, ඊළඟට කොත් කඳු කියලා තියෙනවා. දැන් ওই බූලක්ෂණ සිතියන් වල මේවත් අපිට භූෂමතා ලක්ෂණ විදිහට හඳුනා ගන්න ලැබෙනවා. දැන් ඔබ නිරීක්ෂණය කරන්න මේ හුදකලා කඳ කියන එක. හුදකලා කඳ කියන එක විශේෂයෙන්ම අපි හුදකලා කඳක් කියලා කියන්නේ අර තැනිතලා ප්‍රදේශවල තනින් තන පිහිටා තියෙන කඳු උසින් අඩු උස්බින් තමයි අපි හුදකලා කඳු කියලා කියන්නේ. ඒවත් තනි කඳු විදිහට තියෙන. දැන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් දැන් ඔය ශේෂ කඳු කියන ඒවා ඔබට පැහැදිලි වෙනවා. දැන් ඔය මේ අඩතැනි කලාපයේ ආසිත එවැනි ශේෂ කඳු තියෙනවා. ඒවා එතකොට අර තනිව පිහිටා තියෙන කඳු හුදකලා කඳු. ඒ වගේම තමයි ළමයි තව අපිට හඳුනා ගන්න ලැබෙනවා ඔය කොත් කන්දක් කියන එක. දැන් ඔබට මේ බූලක්ෂණ සිතියන් වල කොත් කන්දක් වඩාත් පහසුවෙන් හඳුනාගත හැකි ක්‍රමයක් තියෙනවා. එතකොට අර ඒකෙදී අපිට පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් කොත් කන්දක් නිරූපණය කරන්නේ සමෝච්චරේඛානම් වෘත්තාකාර හැඩේ. රවුමට තමයි විහිදිලා තියෙන්නේ. දැන් ඔබට ඒක කොත් කන්දක් නිරීක්ෂණය කරන්න ලැබෙනවා ඔය 9-6 කියන රූපය. එතන 9-6 කියන රූපය තුල ඔබට පැහැදිලිව පේනවා ඒ වගේ වෘත්තාකාරව විහිදී ගිය විවිධ වටිනාකම් වලින් යුතු සමෝච්ච රේඛා තියෙන. අන්න එතන එතකොට අපි ඒක හඳුන්වනවා. එතන අපි නම් කරනවා මොකද්ද කොත් කන්දක් කියන එක. මොකද විභාගයේදී ඔබට ඔව දෙනවා. දීලා එතන අක්ෂරය දීලා අහනවා මේ මොන භූෂමතා ලක්ෂණයද කියලා. ඒතර ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ භූෂමතාවයේ තමයි කොත් කන්දක් කියන එක. එහෙනම් කොත් කන්ද, ඒ වගේම තමයි හුදකලා කන්ද, කඳු මුදුන, කඳු වැටිය, හෙල් වැටි. ඒතර මේවා අපි විශේෂයෙන්ම මේ භූෂමතාවයේ තුල හඳුනා ගන්න සුවිශේෂී වෙච්ච භූෂමතා ලක්ෂණ විදියට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම දරුවනේ අපිට තවත් පෙන්වා දෙන්න පුළුවන් මේ භූෂමතා ලක්ෂණ අතර ඔය බෑවුම් ටික ළමයි. දැන් බෑවුමක් කියන එක දැන් කන්දක මුදුනේ ඉඳන් කන්ද පාමුල දක්වා විහිදෙන කොටස තමයි අපි බෑවුමක් කියලා කියන්නේ. එහෙනම් මේ බෑවුම් කියන ඒවා අපිට හඳුනා ගන්න ලැබෙන්නේ කඳුකර ප්‍රදේශවල. එතකොට මේ සමෝච්ච රේඛා විහිදීමේ ස්වභාවය නිරීක්ෂණය කරාම ඔබට හඳුනා ගන්න ලැබෙනවා විවිධාකාරයේ බෑවුම් වර්ග. උත්තල බෑවුම් කියයි, අවතල බෑවුම කියයි, මද බෑවුම, ඊළඟට දල බෑවුම, මොහර බෑවුම, මෙන්න මේ වගේ බෑවුම්. එතන මේ බෑවුම් සියල්ල අපි හඳුනාගන්නේ මොනවාගෙන්ද? සමෝච්ච රේඛා මගින් තමයි අපි ඒවා හඳුනාගන්නේ. එතන මේ සමෝච්ච රේඛාවල පළවෙනියෙන්ම අපි බලමු මේ බෑවුම් අතර විශේෂයෙන්ම උගලන්ට හඳුනාගන්න ලැබෙනවා. ඒකට එහෙනම් මේ සමෝච්ච රේඛා වලින් තමයි මේ බෑවුම් නිරූපණය කරන්නේ. එතන ඒකේ අපි පළවෙනියටම බලමු මේ උත්තල බෑවුමක් කියන එක. උත්තල බෑවුම. දැන් මේ උත්තල බෑවුම දැන් මම අර කිව්වේ උත්තල, අවතල, දල බෑවුම්, මොහර බෑවුම්, මද බෑවුම් ඔවා තියෙනවා. ඉතින් ඔබ උත්තල බෑවුමක් කොහොමද හඳුනාගන්නේ? උත්තල බෑවුමක් හඳුනාගන්නේ කොහොමද? එතකොට උත්තල බෑවුමක ස්වභාවය වෙන්නේ අර කන්ද පාමුල. ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ කන්ද පාමුලේදී සමෝච්ච රේඛා විහිදීම කොහොමද? කන්ද මුදුනට යනකොට සමෝච්ච රේඛා විහිදීම කොහොමද? එහෙනම් අපිට ඒකෙදී පෙන්වන්න පුළුවන් දරුවනේ කන්ද පාමුලට යනකොට කන්ද පාමුලදී සමෝච්ච රේඛා එකිනෙකට ලංව විහිදෙනවා නම් කන්ද මුදුනට යනකොට සමෝච්ච රේඛා ඈත් වෙනවා නම් අන්න එවැනි අවස්ථාවක තමයි අපිට ඔය උත්තල බෑවුමක් හඳුනා ගන්න ලැබෙන්නේ. ඔබ ළඟ තියෙන 9-7 කියන ඒ රූපය බලන්න ඒකේ සඳහන් වෙනවා මේ උත්තල බෑවුම කියන එක. එහෙනම් ඔබ නැවතත් හොඳට නිරීක්ෂණය කරන්න දරුවනේ ඔගේ කන්ද පාමුල මීටර 200 සමෝච්ච රේඛාව තියෙනවානේ. ඔය උත්තර බෑවම කියන තැන බලන්න. ඊළඟට එතන තියෙනවා මීටර 300 සමෝච්ච රේඛාව තියෙනවා. ඒතර ඔබට පේනවා කන්ද පාමුල කොහෙද කන්ද මුදුන කොහෙද කියලා. ඒතර කන්ද මුදුනේ කන්ද පාමුලේදී සමෝච්ච රේඛා ලං වෙනකොට කන්ද මුදුනට යනකොට සමෝච්ච රේඛා ක්‍රමෙන් ඈත් වෙනවා. ඒතර උතන තියෙනවා කන්ද පාමුලදී දල බෑවුම් හැඩේකුත් කන්ද මුදුනට යනකොට මද බෑවුම් හැඩේකුත්. අන්න ඒ බෑවුම් වර්ග ඉස්සල්ලා දල බෑවුමක් කන්ද මුදුනට යනකොට මද බෑවුමක්. අන්නේ ලක්ෂණේ නිරූපණය කරනවා නම් ඒකට තමයි අපි කියන්නේ උත්තල බෑවුමක් කියලා. එහෙනම් ඔබට උත්තල බෑවුමක් කියන එක සම්බන්ධව ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. කන්ද පාමුලදී අපිට හඳුනා සමුත්‍රයක එකිනෙකට ලං වෙනවනේ. ලං වෙනවා නම් අපි ඒකට කියන්නේ බෑවුම වැඩි. ඒකට තමයි දල බෑවුම. කන්ද මුදුනට කමෙන් යනකොට බෑවුම අඩු වෙනවා. සමුත්‍රයක ඈත් වෙලා මද බෑවුම. එහෙමනම් අපිට මෙන්න මේ කියන උත්තල බෑවුමක කන්ද පාමුල වගේම කන්ද මුදුන ආසිතවත් මෙන්න මේ කියන ලක්ෂණ අපිට හඳුනා ගන්නට ලැබෙනවා. අන්න ඒවා තමයි එතකොට මද ඊළඟට දල ඔය කියන බෑවුම්. එතකොට කන්ද පාමුලේදී දල බෑවුම් හැඩයක් කන්ද මුදුනට යනකොට මද බෑවුම් හැඩයක් වෙනවනම් ඒකට අපි කියනවා එහෙනම් මොකද්ද උත්තල බෑවුමක් කියලා. එසේනම් දරුවනේ අද දවසේ අපි මේ ඔබට ගෙන ආවේ 11 ශ්‍රේණියට අදාළ බූලක්ෂණ පිළිබඳව නැත්නම් බූලක්ෂණ සිටියම් පිළිබඳව. ඒතර මේ බූලක්ෂණ සිටියම් යටතේ අපි කතා කරගෙන ආවේ බූ විෂමතා ලක්ෂණ පිළිබඳව. ඔබ දැන් මේ වෙනකොට බූ විෂමතා ලක්ෂණ කීපයක් ඔබ ඉගෙන ගත්තා. එහෙනම් ඔබේ සිටියම් අභ්‍යාසවල තියෙන බූ ලක්ෂණ සිටියම් වල මෙන්න මේ කියන ලක්ෂණ ටික ඔබ හඳුනාගෙන ඒවා ඒ තැන්වල ලකුණු කරන්න. එහෙනම් දරුවනි අද දවසට අපි ගෙන ආ පාඩම මෙතනින් අවසන් කරනවා. මෙම පාඩම ගෙන ආ මා බ කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ භූගෝල විද්‍යා විෂය ඉගෙනීමේ කටයුතු කරන ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුතුමා.